লালবাহাদুর প্রসাদ তিনোদেবও করেন না?
එහෙමයි ස්වාමීන් වහන්ස, තණ්හාව සම්බන්ධයෙන් කියනකොට ස්වාමීන් වහන්ස දැන් අර සමාධි භාවනා සූත්‍රයේ අර අභිනන්දති අභිවඩති අජෝසායි තිට්ඨති ඊට පස්සේ තමයි කියන්නේ උපච්චති නන්දි කියලා. එතකොට මේ දැන් ස්වාමීන් වහන්ස දැන් අර මම තව සූත්‍රයක අහලා තියෙනවා ස්වාමීන් වහන්ස, මේ අස්සාද සූත්‍රයේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා මේ ඇස පිළිබඳ ආස්වාදයක් නැත්තේ නම් සත්වෝ මේ ඇස කෙරෙහි නොඇලෙන්නාහුය කියලා. එතකොට මේ අර අභිනන්දති අභිවඩති අජෝසායි තිට්ඨති වෙලා නෙවෙයි වගේ, එතකොට අපි මේ හැමෙලේම තණ්හාවේ ඉන්නවා වගේ මට හිතෙන ස්වාමීන් වහන්සේ, එතකොට මේ අර ඒකේ අර කියනවනේ මොකද්ද, යංකෝ රූපම් පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං රූපස්ස අස්සාදෝ එහෙම කියලා අර ඒ සූත්‍රයේ සඳහන් වෙනවා. එතකොට
මහත්මයේ ලාල් මහත්මේ මේ සූත්‍රය මට කරුණාවෙන් මතක් කරන්න, මේ අස්සාද සූත්‍ර ගණනාවක්ම තියෙන නිසා
මේ කන්ද සංයුත්තේ හාර වගේ අස්සාද සූත්‍රය ස්වාමීන් වහන්සේ
අභාර වගේ නැතේ
බාර වගේ එහෙමයි ස්වාමීන් වහන්සේ එහෙමයි.
හා හා, එතකොට ටිකක් ලේසි හොඳයි
තමයි ස්වාමීන්
වහන්සේ. හරි හොඳයි.
එතකොට දැන් මට දැන් අර මේ සමාධි භාවනා සූත්‍රය කියනවනේ, අභිනන්දති අභිවදති අජෝසායි තිට්ඨති උපජ්ජති නන්දි කියලා. එතකොට මේ ඊට මේ අභි මේ දැක්ක වෙලාවෙම දිත්තේ දිට්ඨමත්タン වෙලාවෙම මේ දිට්ඨමත්タン උනේ නැත්තම් මේ මේකට තණ්හාව ඇති වෙනවද? එතකොට අර අභිනන්දති අභිවදති අජෝසායි තිට්ඨ දැන් අපි උදාහරණයක් ගත්තු ස්වාමීන් වහන්සේ, ඉතාමත් බිලිඳු දරුවෙකුගේ ඇට මෞකිරි තිබ්බහම කටට එයා ඒක සතුටින් බාර ගන්නවා. අපි කිමු කොහොඹ වගේ එකක් තිබ්බොත් එයා බාර ගන්නෑ. ඒ කියන්නේ ඒකෙන් පේන්නේ මේ ස්වභාවයෙන්ම තණ්හාවෙන් ඉන්නවා කියන එකද ස්වාමීන් වහන්සේ? පොඩ්ඩක් ඒක පැහැදිලි නෑ, පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න ස්වාමීන් වහන්සේ.
ස්වභාවයෙන්ම තණ්හාවෙන් ඉන්නවා කියන එකෙන් අදහස් කරේ මහත්මයා?
ඒ කියන්නේ දැන් ස්වභාවයෙන්ම කැමැත්ත අකමැත්ත, ඒ කියන්නේ දැන් අපි කියමුකෝ මේ අපි දැන් අසුචි ගඳක් තියුණොත් මේ දැන් අපිට ඒක ස්වභාවයෙන්ම ඒක මේ අපි අකමැති. ඒ වුණාට ඌරෙක් වගේ හිටියොත් එයා ස්වභාවයෙන්ම කැමැති. එතකොට එහෙම, එතකොට මේ තණ්හාව කොහොමද එතනදී ඒක ක්‍රියාත්මක වෙන්නේ?
එතනදී මහත්මයා තියෙන සංකල්ප රාගය එක ලෝකේ මට්ටමත් එක කතා කරන්නේ. දැන් නිදර්ශනයක් ගත්තොත් අපි මෙන්න මෙහෙම ගමු. එකම කාන්තාවක් ගත්තොත් ඒ කාන්තාවගේ තාත්තට දැනෙන්නේ මේ තමන්ගේ දියණියෙක් කියලා. ඊට පස්සේ ඒ කාන්තාව විවාහකයි නම් දරුවෙක් ඉනවා නම් ආමේ මගේ අම්මා කියලා විවාහ වෙච්ච පුරුෂයාට හෝ වෙන කවුරු හරි පිරිමි කෙනෙකුට ඇය දකිද්දී ඇති වෙන්නේ රාග නිශ්චිත හැඟීම් අදහසක්. අර ඒ විදිහට ගත්තට පස්සේ දැන් එකම කාන්තාව දුව කියලා හිතෙනවා, මේ මගේ අම්මා කියලා හිතෙනවා, මේ මගේ භාර්යාව, එහෙම නැත්නම් වෙන කෙනෙක් දැක්කොතින් රාග නිශ්චිත හැඟීමක්. හැබැයි එකම තැනැත්තිය අන්න ඒක එයා සංකප්ප රාගෝ පුරිසස්සකාම, ඒක මේ පුරුෂයාගේ කැමැත්ත අකමැත්තත් එක්ක. දැන් අපි හිතමු අපිරිසිදු දෙයක් නම් මිනිස්සුෙකුට ඒක හරීම එයාගේ සංකල්පයේ තියෙන නරක දෙයක් නොහොඳ දෙයක් කියන. අපි හිතමු ඌරෙකු වගේ සත්වෙකුට එයාට හරිය මේ රසවත් භෝජනයක් වෙනවා. ඉතින් ඒක එයාට සංකල්පය මතයි, ඒක මේ ලෝකයේ තුල තියෙන පුජ්‍යලත්වයත් එක්ක සංකල්පයත් එක්ක ඇති වෙන කාර්යයක් තමයි. එතනදී ඒ කතා කරන පරියාය ඒතනත් එකයි කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ තණ්හාව කියන්නේ ඇලිම කියන තැන. දැන් ඔය කතා කරන්නේ ඇලිච්ච දේවල් එක වෙන දේවල්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඇලිම ඇලිම. දැන් අපි තුම ඇලිම කියන මම ඔබතුමාට කියනවා මේ අතේ මොනවහරි හොඳ ඇලවෙන ගම් ටිකක් ගාලා අතේ අත්ලේ මේසයක් උඩින් තියන්න කියලා කියනවා. එහෙම වුණත් ලාල් මහත්තයා මොකද වෙන්නේ?
ඇලෙනවා.
හරි. ඇලෙනවා කියලා කියන්නේ ඇලෙනවා කියලා කියන්නේ අතද?
නෑ.
මේසෙද?
ඒත් නෑ ස්වාමීනි.
ගම් ටිකද?
නෑ ඒකත් නෙවෙයි
ස්වාමීනි. නෑ ඒකට කියන්නේ ගම් කියලා. එහෙනම් ඇලීම කියලා දෙයක් නැද්ද?
ඔව් ඇලීමක් තියෙනවා
ස්වාමීනි. ඔව් ඇලීමක් තියෙනවා. එහෙනම් කො මොකද්ද ඇලීම කියන්නේ?
විස්තර කරන්න අමාරු ස්වාමීනි. විස්තර කරනකොට අර කියපුවා කියන්න වෙනවා නම්
නම් කියන්න වෙනවනේ. නම් දාන්නේ එක්ක අතදා අත්ත කියන්න වෙනවා, එක්ක මේසි කියන්න වෙනවා, එහෙනම් ගම් කියන්න වෙනවා. ඒවා එකක්වත් නෙවෙයිනේ. හැබැයි මේ ඇලෙද්දි මේ ඇලෙනවා. ඇලෙන්නේ නැහැ කියලා කියන්නත් බැහැ. එහෙනම් බොරුනේ කියන්නේ. එහෙනම් මොකද්ද ඇලෙනවා කියන්නේ? නේද? සත්‍යයක් ඇත්තක් නේ. හැබැයි ඇත්තට ඇලෙනවා කියන්නේ ඇත්තට ලං වෙන්න පුළුවන්ද?
ලං වෙන්න බෑ ස්වාමී.
බෑනේ. එනට අපි කියනවා අපි ලං කරලා කතා ආමින් මගේ මෙන්න ඇලෙනවා කියලා කියනෝනේ. අන්න ඒ වගේ තමයි තණ්හාව කියන්නේ තණ්හාර ඇලෙන ගතිය. ඇලෙන ගතිය ඇලෙන දේ නෙවෙයි ඇලෙන ගතියට තමයි තණ්හාව කියලා කියන්නේ.
දැන් අර කුඩා අර අත දරුවට එතකොට ඒ උපතේදීම මේ ඒක ඒ සංකල්පයක් වෙන්න බෑනේ. ඉතින් ඒ පුදුනා විතරනේ. එතකොට මේ සංකල්පේ උපතේදීම ඇති වෙනවා ස්වාමීන් වහන්සේ.
ඔව් සත්‍යය කියලා කියන්නේ කියන්නේ උපතේම කියන්නේ කියන්නේ සසර පවතින කියන්නේ අවිද්‍යාවයි භවතණ්හාවයි නිසානේ සත්‍යය ඇදගෙන යන්නේ.
එහෙම
සත්‍යය සසර පුරාවට නිබ්බේධික සූත්‍රයේ පැහැදිලි කරනවා සත්‍යය සසර යන්නේ අවිද්‍යාවයි භවතණ්හාවයි නිසා. ඉතින් උපතේදී කියන්නේ ඒකෙතින් සත්‍යය සැරිසරන තෙක්ම භවය පුරා මේ ඒකටම මේ උපය කියන්නේ අපිටම ඒකේ උපය උපාදාන විනිබද්ද අවිනි උපය උපාදාන අවිනිවේෂ විනිබද්ද උපය ලං වෙලා උපාදාන ඇදගෙන අවිනිවේෂ රිංගගෙන විනිබද්ද ඒකට ගැට ගැහිලා තමයි ඉන්නේ සත්‍යය. අත්තා මේති මේ මගේ ආත්මය කියන ගැට ගැහිලා ඉන්න සත්‍යය.
මොනවාද
මේ සූත්‍රය? මොකද එහෙම කියලා තියෙන සූත්‍රය? එහෙම කියලා තියෙන මාක්නේ කච්චනගොත්ත සූත්‍රයේදී.
දැන් ස්වාමීන් වහන්සේ දැන් අර සංකල්පයත් උපතේදීම ඇති වෙන එකක්ද? සංකල්ප රාගෝ පුරුෂස්ස කාමෝ කිව්වහම
සත්‍ය සසර සැරි සරණ පුරාවටම තියෙනවා මහත්මයා ඒක.
ඒ සංකල්පයේ ඇති වෙන්නේ අවිද්‍යාව හේතු කරගෙනද?
මොඩකම නිසාම අවිද්‍යාව නිසා වින්නයි.
එමයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ගොඩක් අප්‍රමාණ පිං. තෙරුවන් සරණයි.
හොඳයි තෙරුවන් සරණයි.
පත්ම මාතේ උන්වන්
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි හැම දිනාටම. මේ ස්වාමීන් වහන්සේ මේ පොඩි ප්‍රශ්නයක් මේ පාදකත්වය කියන එක මට හොඳටම පැහැදිලි නැහැ ස්වාමීන් වහන්සේ. ඒක ගැන පොඩ්ඩක් විස්තර කරලා දෙන්න පුළුවන් නම් බොහොම ස්තුතියි.
මොකද්ද අම ඇහුනේ මට?
පාදකත්වය. පාදකත්වය. පාදක වීම.
ආ පාදකත්වය. හරි 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 හරි. සිංහල වචනයක් අම්මේ පාදක වෙනවා කියලා කියන්නේ උපකාර වෙනවා කියන එක. දැන් පාදක වෙනවනේ. දැන් අපි අපිට කතා කරන්න ෆෝන් එක පාදක වෙනවා, මේලු කපා ගන්න පියේ පාදක වෙනවා. අර ඒ වගේ පාදකත්වය කියලා කියන්නේ දැන් මේ වෙලාවේ අපිට අපි දැන් අපිටමු දැන් අපි කියන්නේ දැන් පේනවනම් ඇහැ පාදක වෙලා, ඇහෙනවනම් කන පාදක වෙලා, අර ඒ විදිහට අම්මා ඒ විදිහට කියන්නේ පාදක වෙනවා කියලා. දැන් මේ වෙලාවේ පාදක වෙලා තියෙන්නේ දැන් මම කතා කරනකොට අම්මට ඇහිම තමයි පාදක වෙලා
තියෙන්නේ. ඒකට කියන්න පුළුවන් නේ මුල් ඌ හේතුව වගේ.
ආහා හා හරි. මේ කියන්නේ මුල් වෙලා දැනට යෙදිලා තියෙන කාරණේ. දැනට යෙදිලා තියෙන කාරණේ කියන පාදකත්වය කියලා කියන පාදක වෙච්ච කාරණේ කියලා කියන පාදක දැනට දැන් මේ මේ වෙලාවේ දැනට යෙදිලා තියෙන කාරණේ තමයි පාදකත්වය කියන්නේ.
ඒක ගන්න තියෙන්නේ වර්තමානයේමද ස්වාමීන් වහන්සේ?
ඔව් දැන් යෙදෙන මේ මේ කියන්නේ මේ යෙදෙන අවස්ථාවේදී ප්‍රායෝගික දැන් ප්‍රායෝගිකව යෙදෙන අවස්ථාව.
හරි හරි ස්වාමීන් වහන්සේ බොහොම පිළිතුරුවක්
ස්වාමීන් වහන්සේ. ඔව් පාදකත්වය කියන්නේ ඒකයි.
එහෙමයි ස්වාමීන්
වහන්සේ. හරි හොඳයි. දැන් අපි කවුරු හරි ගමනක් යනවනම් ඇවිදිනවනම් ඇවිදීම තමයි පාදකත්වය. ඊට පස්සේ බත් කනවනම් කනවා කියන එක තමයි පාදකත්වය. අර ඒ විදිහට. ඒක කෙනකෙනාට වෙනස්. එයා මේ කියන්නේ ඒ පාදක වෙන කාරණේ. කෙනෙක් හිත හිතා ඉන්නවා. එන් දැන් හිතන කෙනාට හිත හිතා ඉන්න එක තමයි එයාට පාදකත්වය. ඒ විදිහට.
දැන් මෙතන මම අහපු එකක් මට කියන්න බෑ කවුද කිව්වේ කියන එක. මේ පාදකත්වයක් සොයන්නේ නැතිව අපිට කවදාවත් හඳුනා ගැනීමේ කෘත්‍යයක් සොයන්න බෑ. ඇහුණාද ස්වාමීන් වහන්සේට ඒක?
ඔව් ඇහෙනවා.
ඒ කියන්නේ දැන් මම පාදක වෙලාද මගේ එහෙම නැත්නම් මගේ ආත්මය කියලා ගන්නෙ?
ඔව් මම පාදක මගේ පාදක වීමමයි මගේ ආත්මය කියලා කතා කරන්න පුළුවන් වෙන්නේ.
එතකොට මම පාදක වෙලා. හරි ස්වාමීන් වහන්සේ ඉතයි. තෙරුවන් සරණයි බොහොම පින් ස්වාමීන්
වහන්සේ. නෑ තෙරුවන් සරණයි. හොඳයි.
තෙරුවන් සරණයි පද්මා මරකෝන් මහත්මිට ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. තමාට ප්‍රශ්න යොමු කරන්න නැතුවත් දන්නේ නැහැ.
තෙරුවන් සරණයි. දැන් ඇහෙනවද කතා කරනවා?
ආ උදැන් ඇහෙනවා කතා කරන්න.
ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. සර් තෙරුවන් සරණයි. මට ස්වාමීන් වහන්සේ පොඩි විස්තරයක් කරලා දෙන්න මේ සංඛාර සම්බන්ධව. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ ඇහෙනවද කතා කරනවා?
ඔව් එහෙනම් අම්මා තෙරුවන් සරණයි.
මම පොඩ්ඩක් මේක විස්තර කරන්නම් ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ ඔබ වහන්සේ මේ මට මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. දැන් ස්වාමීන් වහන්සේ දැන් අපි සංඛාර කියලා ගන්නකොට එක එක විදිහට විස්තර කරලා තියෙනවානේ ස්වාමීන් වහන්සේ. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිඤ්ඤාභි සංඛාර කියලා විදිහට යනවානේ ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ ඉතන තියෙන්නේ ඇත්තටම දැන් අපි ගත්තොත් එම පුණ්‍යාභි සංකාර කියන එක පිනට අනුව සකස් වීමක් සකස් කරනවා. එතකොට එතන පැවැත්මක් දීලා තියෙනවා නේද ස්වාමීන් වහන්සේ?
ඔව්. ඒක පටන් ගන්න යම අවිජ්ජාගතෝ යම් පුරිස පුද්ගලෝ කියලා තමයි පටන් ගන්න. එතකොට අවිජ්ජාගතෝ යම් අවිජ්ජාගතෝ අවිද්‍යාව සමග ගිය අයන් පුරුෂ පුජ්‍ය පුද්ගලෝ. මේ පුරුෂ පුජ්‍යලයා එතකොට එනම් පැවැත්මක් එක්ක ඉන්න පුජ්‍යලයක හැටියට එයා සකස් කරන කර්ම පුඤ්ඤාභිසංකාර අපුඤ්ඤාභිසංකාර ආනිඤ්ඤාභිසංකාර ඒක ලෝකේ පැවැත්මත් එක්ක කතා කරනකොට තමයි එතෙන්දී කතා කර පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිඤ්ඤාභිසංකාර කතා කරන ඉතරත් ඒක හොඳයි.
ඔව් ස්වාමීන් වහන්සේ එතන පුරිස පුද්ගලෝ කියලා භාවිතා කරලා තියෙනවද?
බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනාව කියන්නේ රටා දෙකක් තියෙනවනේ. ලෝකපරියායන් ලෝකේ ජීවත් වෙන අයටත් කියලා දෙනවනේ.
එහෙමයි.
ඔව් බුදුරජාණන් වහන්සේ ළමක් ලෝකේ පහළ වීමේ මූලික වැදගත්කම තමයි ලෝකයෙන් ඈතර වීමේ ධර්මයක් දේශනා කිරීම. නමුත් මේ ලෝකේ ජීවත් වෙන සත්‍ය අපිට ලෝකේ ජීවත් වෙන ලෝකයා හටත් ධම්ම කාරණා කියලා දෙනවා. අන්න එතෙන්දී තමයි වර අවිඥාගත් අය පුරිස කුග්ගලෝ කියන්නේ පුජ්‍යල කියන්නේ ලෝක ව්‍යවහාරයෙන් පෙන්වා දීමක් තමයි එතෙන්දී පුරිස කුග්ගලෝ කියලා පෙන්වලා තියෙන්නේ. ලෝක ව්‍යවහාරයෙන් කියලා මේ පෙන්වා දෙනවා කියලා දෙනවා. එතනත් එකයි අවිඥාගත් අය පුරිස කුග්ගලෝ කියලා දෙන්නේ.
ඔව් එතකොට ස්වාමීන් වහන්සේ දැන් මෙතන ගත්තාම පුඤ්ඤන්ති සංඛාරං අபிසංකරුಂತಿ ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ එතන සකස් වීමක් සකස් වෙච්ච දෙයක් ආපහු සකස් කිරීමක් මෙතනින් අபிසංකරෝති කියලා මොකද ස්වාමීන් වහන්සේ එතනින් මේ විස්තර කරන්න පුළුවන් මොකද දැන් පුඤ්ඤන්ති සංඛාරං අபிසංකරුಂತಿ කියනකොට ස්වාමීන් වහන්සේ එතකොට සංඛාර අபிසංකරුಂತಿ වෙන එක නේද වෙන්නේ ඒ කියන්නේ සකස් වෙච්ච දෙයක් සකස් වීමක් නැවත වරක් සකස් වීමක් නැවත
සකස් කරනවා යා ඒ කියන්නේ පැවැත්මකනේ ඉන්නේ එයා කියන්නේ පැවැත්මත් එක්ක එයා කියන්නේ සකස් වීම සකස් කරනවා ඒ සකස් තවත් සකස් වීම සකස් කරනවා ආයෙ සකස් කරනවා ඔය විදියට පැවැත්මක් එක්ක තමයි එතෙන්දී කතා කරන්න වෙන්නේ ඒ පරියායේදී ඒ කියන්නේ ලෝක පැවැත්මෙන් අර අපිටම දැන් ඔය පිළිබඳව දැන් දැන ගැනීම දැනගන්න එක දැනගන්නවා දැනගන්න එක ආයි අර විඥාන ශ්‍රෝතයක් කියලා කියනෝනේ අර ඒ වගේ සකස් වෙන එක ආයි සකස් කරනවා
එතකොට ඒ සකස් කිරීමම නේද ස්වාමීන් වහන්සේ අපි ලෝකයක් හදා දෙන්නේ
ඔව් ඒ සකස් කිරීමයි ලෝකේ පැවැත්ම ලෝකේ සකස් වෙනවා කියලා කියන්නේ ඒකමයි
එහෙමයි එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ තුන ගත්තොත් මේ තුනම අවිද්‍යාව සහගතයි නේද ස්වාමීන් වහන්සේ
ඒ තුනම අවිද්‍යාව සහගතයි
ඒ කියන්නේ අපි මේ තුනෙන්ම ගියාම එතකොට ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ නෙවෙයි මේක ඒ තිබිච්ච පැවැත්මක් තමයි මෙතන අරගෙන තියෙන්නේ විස්තර කරන්න මේ ස්වාමීන් වහන්සේ
ඔව් ඒ පැවැත්මත් එක්කමයි ඔය මං හිතන්නේ පරිවීමන්සන සූත්‍රයේ ඔය රටා දෙකම පැහැදිලි කරලා තියෙනවා නියම්ම
ඔව් ඔව් ඒකේ රටා දෙකම පැහැදිලි කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ ටික මෙතන ගන්නකොට සංකතං අபிසංකරෝති තස්මා සංකාරති උච්චතිති ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ එතන අපි මේ අපි ඒ කියන්නේ හරියට දෙයක් අපි මේ ලෝකෙටම දාලා බලන විදිහ නේ ස්වාමීන් වහන්සේ මේ ටිකෙන් එන්නේ ඒ කියන්නේ අවිද්‍යාව සහගතව ඒ කියන්නේ පිනක් හෝ පවක් හෝ ඒ දෙකම හෝ අරගත් එක නේ ස්වාමීන් වහන්සේ දැන් එතනේ මුලින් කියන්නේ ඒ කියන්නේ මේ ලෝකේ පැවැත්ම පවතින විදිහ නේද ස්වාමීන් වහන්සේ
ලෝකේ පවත්වන විදිහත් එක දැන් ඔකේ අම්මා අරගත්ත පස්සේ මේ අර ධම්මපද ගාථාවක් තියෙන්නේ සබ්බේ සංඛාරා දැන් සියලුම සංස්කාර යදා පඤ්ඤාය පස්සති නම් ඕ යදා යම් කරක පඤ්ඤාය පස්සති පඤ්ඤාවෙන් පස්සති කියන්නේ දකි යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛය අත ඉක්බිත නිබ්බින්දති කියන්නේ මේ නිබ්බින්දති කියලා කියන්නේ කලකිරම කියන්නේත් නෑ නොලැග සිටිනවා අත නිබ්බින්දති දුක්ඛේ දුකෙහි ඒස මග්ගෝ විසුද්ධිය එතන ඒසෝ එයමයි මග්ගෝ මාර්ගයේ විසුද්ධිය නිවීමට මාර්ගයේ එයමයි එහෙමනම් දැන් ඒ ගාථාවට අනුව පැහැදිලි වෙන කාරණය තමයි සියලු සංස්කාර අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් නුවණින් දකිනකොට තමයි ඒක මාර්ගයක් වෙන්නේ. ඊට මෙහායි නුවණින් නොදකින තාකල් නුවණින් නොදකින්නේ නොදකීමක් වේද? අර ඊට මෙහා තමයි අර සංකතං අபிසංකාරෝ තීති සංකාරෝ තස්මං සංකාරෝ තියුච්චේ ඒ විදිහට පැහැදිලි කරන්නේ ඒ ඒ නුවණින් නොදකින නොදකීමත් එක්කම තමයි ඒ සකස් වීමක් ගැන නැවත නැවත සකස් වීමත් එක්ක කතා කරන්න වෙන්නේ.
එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි ඊගාවට දැන් කාය සංකාර වචි සංකාර චිත්ත සංකාර ගන්නකොට ස්වාමීන් වහන්සේ දැන් කාය සංකාර කියන තැනක් තියෙන්නේ අපි ගත්තොත් එතන ඇත්තටම ස්වාමීන් වහන්සේ බලාගෙන යනකොට එතන හුස්ම සම්බන්ධ කරලා නේද එතන කාය සංකාර ගැන විස්තර කරලා තියෙන්නේ. අන්න එතන පොඩ්ඩක් විස්තර කරලා දෙන්න ස්වාමීන් වහන්සේ.
එතනම ඔය කාය සංකාරෝ වචී සංකාරෝ චිත්ත සංකාරෝ කියලා තියෙන ඒ කියලා තියෙන තැන ඒක වචනෙන් තියලා තියෙන්නේ. ඒක කාය සංකාරෝ කියන්නේ කාය සංස්කාරය එකයි. වචී සංකාරෝ අර එකක් ඒක වචනෙන් කියන ඕන නිසා තමයි කාය සංකාරෝ කියලා තියෙන්නේ. වචී සංකාරෝ කියන්නේ ඒක වචනෙන් චිත්ත සංකාරෝ කියන්නේ ඒකමයි. එතකොට මේ කාය සංකාර සංසිඳෙන්නේ හතරවන ධානයත් එක්ක. ඊට පස්සේ
මට එතන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. දැන් හතරවෙනි ධානයේදී කාය සංස්කාර සංසිඳ වෙනවා කියන එකෙන් මොකද ස්වාමීන් වහන්සේ එතනින් පැහැදිලි කරන්න යන්නේ? කියන්නේ කාය සංස්කාරවල දැන් හතරවෙනි ධානයේදී සංසිඳනවා කියන්නේ ස්වාමීන් වහන්සේ එතන ආස්වාස ප්‍රාස්වාස නේද එතන එතකොට සලකලා තියෙන්නේද?
ආශ්වාස ප්‍රශ්වාස දෙක තමයි. දැන් මම පුංචි කියන්නේ රළු මට්ටමේ උපමාවක් කියනකොට මිනිස්සෙක් ජීවත් වෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ එයාගේ කය වැඩ කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ මොකක්ද එකද?
ආශ්වාස ප්‍රශ්වාසයත්
ආශ්වාස ප්‍රශ්වාසත් එක්කනේ නේද? අර ඒ වගේ. ඒක ඒ වගේ ගත්තට පස්සේ දැන් අට හතරවෙනි ධානයේදී මේ කාය සංස්කාරය ගැන කතා කරන්න මේ කාය සංස්කාර සංසිඳෙනවා. ඊට පස්සේ වචී සංස්කාර සංසිඳෙනවා මේ දෙවෙනි ධානයේදී.
දෙවෙනි ධානයේදී විතක් විචාරත් එක්ක.
ඔය විතක් විචාර සංසිඳෙනවනේ විතක් විචාර දෙක.
එතකොට ස්වාමීන් වහන්සේ මෙතන චිත්ත සංස්කාර කියනකොට කොහොමද ස්වාමීන් වහන්සේ ඒක දැන් චිත්ත සංකාර කියන එක එක වචන වෙන්න බෑනේ ස්වාමීන් වහන්සේ?
චිත්ත සංකාරෝ ඇයි වෙන්න බැරි? හිතනේ හිත එකයිනේ.
එතකොට දැන් එතන චිත්ත සංකාර තියෙනවා. ඊගාවට ස්වාමීන් වහන්සේ දැන් අපි ගන්නකොට එතන චිත්ත සංකාර වෙනකොට එකයි එතන. එතකොට ස්වාමීන් වහන්සේ මනෝ සංකාර කියනකොට කොහොමද ස්වාමීන් වහන්සේ ගන්නෙ?
ඒ මනෝ සංකාරෝ කියන්නේ වෙනත් පරයයකින් විස්තර කරද්දී කාය සංකාරෝ වචී සංකාරෝ මනෝ සංකාරෝ නග රූපම වගේ සූත්‍රවලදී පැහැදිලි කරන්නේ එතෙන්දී මේ
එතන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. මේ චිත්ත සංකාර සහ මනෝ සංකාර පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන්
වහන්සේ. ඒ යොදන තැන අනුවයි යම මේ වෙනස් වෙන්නේ. ඔව් දැන් අතෙන් දැන් අරක ඔය කාය සංකාර චිත්ත සංකාර වචී සංකාර චිත්ත සංකාර කියන්නේ මොකද්ද? වේදල සූත්‍රයේදී ධානත් එක කතා කරන කාරණාවක් එකනේ. එතකොට කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියලා කියන්නේ ලෝකයත් එක්ක ගමන් කිරීමත් එක්ක කියන සංයුතනිකයි දෙකේ නග රූපම වගේ සූත්‍රයකදී මගේ මතකේ නිවැරදිම නැහැ අම්මා. මේ සංයුක්ත නිකාය දෙකේ මුල්ම හරියේ සූත්‍රයක තිබුණා කියලායි මට මතක. මේ නගරූපම වගේ සූත්‍රයකයි. හැබැයි මම නිශ්චිතවම කියනවා නෙවෙයි, ඒ හරියේ විස්තර කරද්දි තියෙනවා අම්මා. ඒ ගැන ආය සංකාර චිත්ත සංකාර මනෝ සංකාර කියලා මේ විස්තර කරලා තියෙනවා.
එතකොට ස්වාමීන් වහන්සේ දැන් එතෙන්දී ලොකු නායක හම්තු කෙනෙක්දී කිව්වා චිත්ත සංකාර දුරු කරාට මනෝ සංකාර දුරු කරන්න බැහැ කියලා.
බැහැ.
මගේ එකම් හත්නිකම් මතකයි වගේ කරද නැද්ද දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒකයි
ඔකේ නම
ඒ වගේ නිකම් මතකයක් වගේ තියෙනවා චිත්ත සංකාර දුරු කරාට මනෝ සංකාර දුරු කරන්න අපහසුයි කියනවා.
ඇත්තරම ඔය ඇත්තරම ඔය එකක් දුරු කරන්න බෑ අම්මා. කාය සංකාරය එතෙන්දී අර මේ එතෙන්දී අර සිහිපත් කරන්න ඇති අර ධාන තුලින් යටපත් කරන්න පුළුවන් කියන කාරණේත් එක්කන චිත්ත සංකාර ගැන කතා කරන්න බෑ. සංඥා වේදේක නිරෝධය වගේ තැන්වලදී චිත්ත සංකාරත් මොනවද චිත්ත හිත ගැන කතා කරන්න වෙන්නේ මේ විඳීම් හඳුනා ගැනීම එක්කනේ. විඳීම් කියන්නේ වේදනා සංඥා දෙකත් එක්කනේ කතා කරන්න වෙන්නේ. දැන් සංඥා වේදේත නිරෝධයේදී සංඥා වේදේත නිරෝධයේදී මේ එක යටපත් වෙනවා
ස්වාමිනාංශ සංඥා. දැන් එතෙන්දී ස්වාමිනාංශ මනෝ විඥානේ එන්නේ නේද? ඒත් වෙනවද?
කොයිබටද?
දැන් චිත්ත දැන් අපි ගත්තා මේ ස්වාමිනාංශ චිත්ත සංකාර ගත්තම චිත්ත සංකාර වකලාවට සමිනහස අපි ඒක එතන අපි පැහැදිලිව දකින්න ඕනේ ස්වාමීන් වහන්ස. මේ මට ඒක කියන්න තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්ස. ඒක නිකන් දැන් මනෝ සංකාරයි චිත්ත සංකාරයි ගන්නකොට ස්වාමීන් වහන්ස දැන් මනෝ සංකාර කියන එක දැන් තම තමයිවට බැඳිලා ගිහිල්ලා තියෙනවා නේද ස්වාමීන් වහන්ස?
ඔව් ඒ පරයයේදී එහෙම කතා කරන්න පුළුවන් අම්මා. ඇත්තටම දැන් ඔතෙන්දී මේ ආයුතු කාරණේම තමයි ඇත්තෙම මේ ඉස්සෙල්ලාම දැන් අපිට දැන් ඔය වචන අම්මා මේ ඇත්තටම ගොඩාක් හොඳ හැදෑරි. මම හිතන සායනාතිගේ සංකාර කියන දේශනේ හොඳට අහලා තමයි මේ දේශනය මේ කරුණ අහන්නේ කියලා මම හිතන්නේ. සාමිනාසේ
ඒක අහලා තමයි සාමිනාස මේ මම මේක
බලන්නේ. ඒක තමයි. ඒ කියන්නේ සාමිනාහන්සේගේ ඒ විග්‍රහ කිරීමේ කුසලතාවය මම සාමිනාහන්සේට එක පෞද්ගලිකව කතා කරද්දී
සාමිනාස එහෙමයි. නෑ නෑ සාමිනාස මෙහෙමත් එකක් වුණා. ඇත්තටම මම මේක එකපාරයි ඇහුවේ. ඉතින් මම හිතන්නේ මම තව දෙතුන් පාර මේක ඇහුවාම මේක මේ මොකද්ද කියන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් වේවි සාමිනා. සමහරක් වෙලාවට ටොපික් පැඩල ඇවිල්ලා දැයට වගේ
තියෙනවා.
මේ වගේ යහන්නේ ඉතින් සමහරක් වෙලාවට අර මුළු අර ගෙඩිය පිටි මුළු තියන්නේ නැහැ සම්හන්ස. මම තව දෙතුන් පාර මේක අහලා තව ප්‍රශ්නයක්
තියෙනවා. මම හිතන්නේ ඔව් ඒක තමයි යම. දැන් මමත් ඒ සෝත් වේ දේශනාව මේ තුන් සැරයක් විතර මාත් පෞද්ගලිකව ඇහුවා මේ සංකාර සම්බන්ධයෙන් කරපු දේශනාව. මම කියන්නේ ඇත්තරම ගියේ සාමිනහන්සේ ඒ කරපු විග්‍රහය මේ මම කියන්නේ සාමිනහන්සේත් එක කතා කරපු වෙලාවක කතා කරේ මේ මමට නම් පෞද්ගලිකව කල්ප කෝටියක් තිස්සේ තනියෙන් කල්පනා කරත් ඔය ඒ කරපු විග්‍රහය ගන්න බෑ. බුද්ධ දේශනාවන් සූත්‍ර මං හිතන්නේ 25කට විතර කිට්ටු කරලා මේ දන් කරලපු දේශනාවක් පැයක් වගේ කාලයක් ඇතුළත.
මට හිතෙන්නේ ස්වාමීන් වහන්සේ දැන් ඒකෙදි ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා මට මේ අපි අර පොඩි ළමයි පොඩි කාලෙදි සෙල්ලම් බත්තු වෙනවා. ඒ කියන්නේ දැන් වැලි බත්තු වෙලා ඒගවට මොන හරි දැන් එලෙවල් වලට තව මොන හරි අරගෙන දැන් හදලා දැන් ඒගවට දැන් අම්මලා ආපුහම කියනවා. දැන් ඒගොල්ලන්ගේ ගෙයක් හදලා අම්මලා ඇවිල්ලා ඉතින් ඒගේ ඇවිල්ලා ඉතින් කෑම කනකොට සමහරක් වෙලාවට අර අපි ස්වාමීන් වහන්සේ මම හිතන්නේ අන්න අර ඒ පොඩි මම සමහරක් විට තාම අර පොඩි ළමයා ඉන්න තත්ත්වෙ ඉඳගෙන වෙන්න පුළුවන් මම මේ ප්‍රශ්න බොන්සිකෙන් අහන්නේ. මම හිතන්නේ තව මම මේක දෙතුන් පාරක් වගේ ආන්න වේවි ස්වාමීන් වහන්සේ.
ඔව් ඇත්තට මේකෙන් වරදක් නැහැ. ඉතින් අපි මේවා අපි නේ කතා කරගන්න ඕන. ඉතින් මේවා ඕ නැත්තම් කාත් එක කතා දැන් ඔෆිස් එකට ගියාම කතා කරනවද? නෑ නේ. ඉතින් ඒ කතා කරනවද කියලා නම් මම දන්නේ නැහැ. ඉතින් ඇත්තටම මේ කියන්නේ මේ වගේ කියන්නේ සාකච්ඡාවකදී ඒ දේශනයක් අවස්ථානේදී එහෙම අවස්ථාවකදී මේ ඇත්තටම කතා කරන්න වෙන්නේ. ඒ නිසා මේ ඒකේ වැරද්දක් නෑ. ඉතින් අපි කවුරුත් අපි දන්නව නම් ඉතින් වැඩේ හරිනේ. කියන්නේ වෙන්න ඕන දේ වෙලානේ නේද? ඒක ඒ නිසා හොඳයි. අර වඩා වැදගත් වෙන්නේ ප්‍රශ්න නගමින් ප්‍රශ්න කරමින් මේ මේකෙ මොකද්ද ඊයේ දේශනා කරේ යන්න මේ කවුද මේ ආදි බ්‍රහ්මචාරී පඤ්ඤා කියලා සූත්‍රයක් දේශනා කරා සායනාසේ. ඉතින් එතෙන්ද කියනවානේ ඉතින් අර මේ ගුරුවරයාගෙන් ගිහිල්ලා කතම් බන්තේ කවා අත්තෝ ස්වාමීනි මේ කොහොමද වෙන්නේ මේකේ අර්ථය මොකද්ද කියලා අහන්න කියලා. ඉතින් ඒක දැන් ඇත්තම කියන්නේ ස්වාමීනි කියලා කියන වෙන්නේ අපේ ලොකු සයින්හන්සේට. අපි ඉතින් අර මේකටනේ අපේ මට්ටමින් පුළුවන් පැහැදිලි කිරීමක්නේ. ඉතින් ඒ නිසා අපි මේ විදිහට කතා කරගන්න එක හොඳයි. හොඳයි හොඳයි. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ප්‍රාන් සිටින පින් සිද්ධ වෙනවා. තිරුවන් සරණයි.
තව කාට හරි ප්‍රශ්න යොමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා.
ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. අවසරයි.
හන්දේ තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නයක් කියන සාමනස මම අහලා තියෙනවා. මේ වගේ වචන දැන් අපි දැන් පන්සිල් සමාදන් වෙනකොට පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියා. ඒ වගේ පන්සිල් පද පහ සමාදන් වෙන සංඥාසේ අපි අහලා තියෙනවා. මට මතක නෑ මේ ආරති විරති පටිවිරති කියලා සංඥාසේ. ඒ ඒ ඒක තියෙන තැනක් නැහැ සංඥාසේ. ඒක කොහෙද මේ වචන එන්නේ? අනිත් එක සංඥාසේ දැන් ඒ වල තේරුම හරි තේරුම කොහොමද කියන්නේ? තේරුම් කරගන්න දැන් ආරති කියන්නේ නම් අර ඇලිම ඇලිම වගේ දෙයක් නේ. තර ආරති කුලම් සාමනාසී නොඇලිම වගේ එහෙමද සාමනාසී? ඒ වචන තුන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සාමනාස. කරුණාවෙන් තිරුවන් සරණයි.
ඔව්. ආරති කියලා කියන්නේ මේ ඉවත් වෙනවා වෙන්නනවා වගේ. කියන්නේ ඇලිම දැන් ඔය කියන්නේ දැන් මෙහෙම ගමු. දැන් ඔය ආරති විරති පාපා මංජපානාච සංයමෝ කියලා අපමාදෝච ධම්මයේ ඒ තමංගර උත්තම ඒ වගේ අර ආරති විරති පාපා ඔව් ආරති විරති පාපා මංජපානාච සංයමෝ වගේ තියෙන පාපයන්ගේ ආරති කියන කියන්නේ පාපයන්ගෙන් ඉවත් වීම නැත්නම් වෙන්වීම නැත්නම් නොයලීම ඒ වගේ වැළකෙන එක ආරති කියලා කියන්නේ. විරති කියන කියන්නේත් ඒ වගේම අදහසක්. මේ විරති කියන වචනේ කියන්නේත් ඒත් ඉවත් වීම නොඇලීම වැළකී සිටීම නැත විරමණය කියන තැනදී. ඊළඟට අනිත් වචනේ එන්නේ ආරති විරති පටි විරති.
පටි විරති ඔව් පිළිසන්න.
පටි විරති කියන කියන්නේ ඒත් ඒ වගේ අර්ථයක් තමයි එන්නේ.
සානසෙ එතන එතන ඊට වඩා අර ගැඹුරු දෙයක් තියෙනවා කියලා මට ඇහිලා තියෙනවා සානසෙ. මට මතක නෑ. ඒ කියන්නේ දර්ශන ඒ කියන්නේ ප්‍රතිවිරති වෙනකොට සානසෙ යම් කිසි දෙයක් දැන් ඒක ඊට වඩා ගැඹුරින් ඉන්නවා. දැන් අපි දැන් කියන සීලයක් අපි රකින්නවානේ. නමුත් ආරේකාන්ත සීලය කියන්නේ ඊට වඩා ගැඹුරු තැනක්නේ. දර්ශන ඥානයත් එක්ක ඒ වගේ මේ ප්‍රතිවිරති කියන්නේ මේ දහම දැකීමත් සමගම දැන් ඒ වගේ ඒ වගේ දෙයක්ද ස්වාමීන් වහන්ස?
ඔබතුමාට මේ ඒ තිබිච්ච තැන
මම දන්නේ ස්වාමීන් වහන්ස. මම මේ මගේ මේ පොතක නෝට් එකක් තියෙනවා. ඒකේ තියෙනවා ඒකත් ලියලා තියෙනවා. දැන් දැන් මෙහෙම තියෙනවා. එතන මම ලියලා තියෙන මම දන්නේ ස්වාමීන් වහන්ස පරණ මේ එකකින් මම මේ මට මේ මම කියෝන යනකොට අහෝනේ මේ දැන් කර්ජකාය සූත්‍රය බලන්න කියලා තියෙනවා. මම ලියලා තියෙනවා. මම දන්නේ ඒ කියලා. මම බැලුවා ඒ කර්ජකාය සූත්‍රය මම බැලුවා. ඒක නම් මට අහුරු නැන්නේ. ඒ වගේ දෙයක් තියෙනවද කියලා සන්නස මම ලියලා තිනා. එහෙම දැන් ඊට පස්සේ මම ලියලා තිනවා දික්ඨින්ච අනුප්පගම්ම සීලවා දස්සනින සම්පන්නයි. ඒ කියන්නේ
හරි මෙහි තියෙන මෙතන තියෙන මාතෘකාව මේ මජ්ක්‍ධිම නිකායේ මේ මහා චත්තාරික සූත්‍රයේ තියෙන මේ කතමෝච බික්කෝ සම්මා ආජීවෝ අරිය වනාසෝ ලෝකුත්‍ර මග්ගංගෝ යාකෝ බික්කෝ අරිය චිත්තස්ස අනාසෝ චිත්තස්ස අරිය මග්ග සමංගිනෝ අරිය මග්ගම් භාවයතෝ මිච්ඡා ආජීවා ආරති විරති පටි විරති වේරමණී කියලා කියනවා.
හරියටම ඒ ලොකුසානාසයේ කරපු දේශනාව තමයි ගොඩක් කල 2017 කරපු එක මහාචත්තාරදී සූත්‍රේ ඒකේ තියෙන පොඩි සූත්‍රේ නෝට් එකකින් දැන් හරි ස්වාමනාසේ මහාචත්තාරගේ සූත්‍රේ යටින් තමයි ලියලා තියෙන්නේ. ඒක මට හවුන්නේ නැහැ. ස්වාමනාසේ ඒකේ තේරුම මොකද්ද ස්වාමනාසේ හරියටම දැන්
ඒකෙන් සාමාන්‍ය මහත්මයා දැන් මේකේ තියෙනවා දැන් මහාචත්තාරී සූත්‍රයේදී මේ සම්මාදිටියත් එකනේ කතා කරන්නේ. එතෙන්දී කස්ස ඕ ඒ එතෙන්දී පැහැදිලි කරනවා මේ මහා චත්තාරිසික සූත්‍රයේදී පැහැදිලි කරන්නේ අතමෝච බික්කේ සම්මා ආජීවෝ මහණෙනි මොකද්ද මේ සම්මා ආජීවය කියන අරියෝ අනාසෝ ඒක ආර්යක අනාසෝ ආශ්‍රව රහිත ලෝකෝත්තර අන්න ලෝකයෙන් එතර වීමනේ එනම් ඔනේ මග්ගංගෝ මාර්ග අංගිකයි අන මාර්ගයත් එක කතායි යාකෝබිකේ අරිය චිත්තස අනාසව චිත්තස අරිය මග්ග සමංගිනෝ අරිය මග්ගම් භාවයතෝ අන අරිය මග්ගම් භාවයතෝ අරිය මග්ගම් භාවයතෝ කියන්නේ ආර්ය මාර්ගයේ භාවයතෝ කියන්නේ මේ භාවිත කරන්නේ يعني ආර්ය මාර්ගය භාවිත කරමින් ආර්ය මාර්ගය භාවිත වෙද්දී මිච්ඡා ජීවා ඒ වෙලාවට මිච්ඡා ජීව කියන වැරදි ආජීවයන් ආරති අර ආරති කියලා කියන්නේ ඔබතුමා මතක් කරා වගේ මේ අර ඕ ඒ කියන්නේ වෙන වෙනවා වල කියනවා විරති එතීමේ පච්චිරති ආයි තාවචනයක් තිනෝ වේරමණී කියනත් වචනයක්
තියෙනවා
ආරති විරති පටි විරති මේ ආරති කියන්නේ ඉවත් වෙනවා වෙන වෙනවා කියන එක විරති කියලා කියන්නේත් අර වැඩකේ ඉන්න නොයලුණු අද. පටිවිරති කියලා කියනවා ඒත් ඉවත්තු. වේරමණී කියලා කියන්නේ නොකර හැරීම වෙන්නු පැවතීම. එතෙන්දි මහත්මයා මේ අර ආර්ති කියන්නේ මෙන්න මේකයි විරති කියන්නේ මේකයි පටිවිරති කියන්නේ මේකයි වේරමණී කියන්නේ මේකයි කියලා ඒ වචනවල අර්ථය සූත්‍රයේ තුල දීලා නැහැ. සූත්‍රයේ තුල දීලා නැහැ. හැබැයි ඒක අර මේ අර දැන් අපි හිතමු අර ඉස්සර ඔය කියන්නේ මොකක් හරි කියাদি සමාන්තර පද තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔන පැහැදිලි වේ, ගම්ම්‍ය වේ, විද්‍යමාන වේ, ස්පුට වේ. ඔය විදිහට අර කිය සත්‍යෝක්ෂණයේ වේ. ඔය විදිහට අර එකම කාරණේට කියන්නේ එකෙන් අර අදහස තීව්‍ර කරලා තියෙනවා. අදහස තීව්‍ර. ඒ කියන්නේ ආර්ය මාර්ගයේ භාවිත වෙදි මිච්ඡා වැරදි ජීවිත මේ දිවි පැවැත්ම ගැන කතාවක් නේ.
හරි හරි සවනස අනේ ගොම් පින් සවනස ඇතර ඔය එතන ඇතර මට ඒක දැක්කේම නැහැ මම එළියවත් තියෙන මම හැබැයි මට ඒක දැක්කේ නැහැ මේ ඒ සූත්‍රයක් උනක තියෙන එකත් සවනස එතකොට ඒ කියන්නේ දැන් යම් කිසි දෙයක් පැහැදිලි කරන්න තවත් ඒ කියන්නේ දැන් අර දැන් බුදුජාන වහන්සේ ධම්මචක්කදී චක්කුම් උදපාදී ආලෝක උදපාදී ප්‍රඥා උදපාදී ඒ වගේ වචන ගොඩාක් පැහැදිලි කරගෙන ගියේ ඒ කියන්නේ ඒ කියන්නේ තව තවත් ඒ වගේ දෙයක් මේ උලුප්පල පෙන්වන්න වගේ දෙයක්
උලුප්පල පෙන්වන්න අදහස තීව්‍ර කරන උලුප්පල පෙන්වන්න තමයි ආදති විරති පටි විරති වයි වේරමණී කියන දේන තේනවා
ඒ තමයි ඉතින් මම මතක් වෙන සරත ද වේරමණී කියන එක අපිට පුරුදු වචනයක් නේ දැන් ඔය මානතපාතා වේරමණී අදින්නාදාන ඒ වගේ ඉතින් වේරමණී ඒතකොට ඒකත් ඒකතරා විදිහක් හැබැයි අපි දැන් ඒක දහමක් දැනගෙන අපි දැන් නිකන් පාසල්පද සමාදන් වීමක් නෙවෙයි දැන් මෙතන ලෝකෝත්තර සම්මා වාචා. ඒ කියන්නේ ඒ වගේ තැනක ඒ කියන්නේ සම්මා වාචාරි ඒ කියන්නේ ලෝකෝත්තර පැත්තට බර වෙනකොට ඒ වගේ දහම්මක් තුලින් අපිට ලබා ගන්න පුළුවන් මේ ඒ දර්ශනයක් තුලින් දහම් රස පහල කර ගැනීමට උපකාර වෙන විදිහ තමයි මේ ආර්ති විරති පටි විරති වේරමණී කියන එක මම හිතන සාමනාසයක පැහැදිලි කරලා තියෙන්නේ නේද සාමනාස.
ඔව් දැන් පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියනකොට ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ ශික්ෂාපදේ සමාදන් වීමක් ගැන සමාදන් වෙන කෙනෙක් එක්ක කතා කරනවා. ඒකේ පාණාතිපාතා වේරමණී ඔය සල්ලේ සූත්‍රයෙන් පැහැදිලි කරනෝනේ වෙන් වෙලා.
ඔව්.
ඒක මේ කවුද වෙන්නේ කියන කතාව නෑ මාර්ගය තුළදී ඒක වෙන් වෙලා. ප්‍රාණඝාතය වෙන්නේ නැහැ. අර මේකෙදි ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ ශික්ෂාපදේ සමාදන් වෙනවා කියන කෙනෙක් එක්ක කතා කරනවා. ඔව්, ඒක අර ලෝකපරියාය අතදී මාර්ගයත් එක්ක වෙන්වීම, ඔව් වෙන්වීම ගැන කතා කරනවා.
බොහොම පිං ස්වාමිනාස ගොඩාක් මේ අනික වාරයක් පිං ස්වාමිනාස තව ප්‍රශ්නයක් තියෙනවා මේ කවුරුත් අතවසර නැති නිසා මම මට අහන්න හිතන ස්වාමිනාස දැන් අර චුල්ලපන්තක ස්වාමින් වහන්සේට භගතුනාසි දෙන්නේ සුදු රෙදි කඩ දීලා රජු හරණ ඒ වගේ වචනයක් නේ ස්වාමිනාස කියන්නේ يعني කුණු ඉවත් කරන්න කියලා ස්වාමිනාස එතන තියෙන දර්ශනය මොකද්ද ස්වාමිනාස ඒක ලොකු දහම් කාරණාවක් එතනින් උන්වහන්සේට තේරුම් තිරගන්න උන්වහන්සේ අරහත් පරිදි ධර්මයේ අවබෝධ කරගත්තේ ඒ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ සුදු රෙදි කඩක් අත ගන්නකොට තව තව කුණු ගෑවෙනවා. ඒ එතන තියෙන මේ දහම ගැන පොඩ්ඩක් ස්වාමීන් වහන්සේට පුළුවන් නම් මට පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. මේ
මන්නේ ඒක තියෙන්නේ තේරගාතාවල තමයි තියෙන්නේ. තේරගාතාවල අර මේ තියෙන තැනත් එක තමයි ඇත්තටම බලන්න ඕන චුල්ලපන්තක තේරගතාවත් එක්ක අපි බෞද්ධරට ඒ කියන්නේ සූත්‍ර දේශනාවක් හැටියට නැහැ නමුත් තේරගතාවල අර තේරගතාවක් හැටියට දීලා තියෙනවා ඒකෙත් මේ ඒ කතාවේ කාරණා තියෙනවද කියලා නම් පොඩ්ඩක් මේ වසන්ත මහත්තයා බලන්න වෙනවා ඇත්තට මේකට උත්තරයක් දෙන්න බලන්න තමයි අපි සාමාන්‍ය කාරණයක් හැටියට ගත්තොත් මෙහිම ගනිමුකෝ අර අපේ ස්වාමීන් වහන්සේ නිතර මතක් කරනෝනේ දැනෙන හැඟෙන තැනින් හිතන්න පටන් ගන්න කියලා පැහැදිලි කරනවානේ අර එනවා යනවා කනවා බොනවා මේ මොකද්ද මේ කියන්නේ කියලා හිතන්න යමු වෙන්න ඕනනේ අන්න ඒ වගේ තැනකින් ගත්තම හොඳයි එතෙන්දි මේ කතාවක් හැටියට ගත්තොත් එතන රජෝහරණ කියන කාරණයත් එක තේරගතාවල තමයි ඔය ගැන සඳහන් වෙන්නේ එතෙන්දි කොහොමද කියලා ඇත්තරම මේ ඇත්තරම කීවල බලන කියන්නේ මේ පහුගිය කාලේ තේරගත්ත අවසානින්න කරා තොරතුරු දත්ත හැටියට මට මතක අඩුයි ඇත්තටම.
ආ නිකම නැහැ ස්වාමීනි මම ඉති හිතුණා මේක දැන් මෙතන ලොකු දහක් කාරණාවක් තියෙනවනේ එතකොට ඒ කියන්නේ එහෙම දැන් උන්වහන්සේට දැන් අපිට තේරෙනවා දැන් සුදුරිදි කැලලක් ඉතින් මේ අත ගන්නකොට හැබැයි බුදුහාමුදුරු දුන්නේ පණිවිඩේ ඒකේ ඔපොසිට් එක ඒ කියන්නේ ඒකේ අනිත් පැත්ත නමුත් වෙන්නේදී වෙන දෙයක්. ඉතින් එතකොට අර දැන් ওই ප්‍රභාස්තර චිත්තං ඔය දැන් ඔය එකේ දේශනාවලත් තියෙනවානේ දැන් අපිට සමහරක් කාලාට දැන් ඔය පරිසම්පාදේ එක එක පැති කරලා බලනකොට සාමාන්‍යයෙන් එතකොට දැන් උන්වහන්සේට ඒක අවබෝධ වුණා ඒක නමුත් අපිට පේන්නේ නියම් බොහොම නියම් අපි දැන් හැමෝම කතා කරනකොට කියනවා මේ සුදුරෙදි කඩක් දුන්නා ඉතින් අත ගන්නකොට රහත් වුණා. ඉතින් හැමෝම සුදුරෙදි කැල්ල කත ගෑවා කියලා රහත් වෙන්නේ නැහනේ. ඉතින් ඒක නිසා මේ ඉතින් ඒක එතන තියෙන විශාල දහම් පරයයක් එතන තියෙනවා නමුත් ඒක තේරුම් ගන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඒ නිසා තමයි මට අහන්න හිතුණු ස්වාමීන් වහන්සේ.
ඒක තේරුම් ගන්න අර චුල්ලපන්තක තේරගාතාවේ තියෙන්නේ මේ තේරගාතාවේදී කියන්නේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ මේ ඉස්සර මං හරි දුර්වලයි ධර්මයේ වටහා ගැනීම ශක්තියක් තිබුණේම නැහැ. ඒ දවස්වල මං හරි නිඳා වින්දා මගේ සොහොයුරා පවා දැන් ඉතින් ආයිමත් ගෙදර පලයන් කියලා මම මේ පන්සලෙන් ඉවත් කරා කියලා කියනවා. සහෝදර ස්වාමීන් වහන්සේ මාව ඉවත් කරාට පස්සේ විහාරයේ දොරකඩ මං හිටගෙන හිටියා. බුද්ධ ශාසනයට මං හරිම ආසයි. මං හරිම දුකින් හිටියේ කියලා කියනවා. වාග්යතුන් වහන්සේ එතනට වැඩියා. මගේ හිස පිරිමැද්දා. මගේ යටින් අල්ලාගෙන ආයිමත් විහාරයට එක්කගෙන ආවා බුදුරජාණන් වහන්සේ. ඇතෙම ශාස්ත්‍රෝන් වහන්සේ මං ගැන අනුකම්පා කරා. එතෙන්දි දීරතේනි මහත්මයා පාපිස්නා රෙදි කඩක් මගේ අතට දුන්නා කියලා කියන්නේ. ඔව් අනුකම්පාය මේ සත්තා පදාසේ පාද පුඤ්ජණී. අනුකම්පාය මේ සත්තා කියන සත්තා කියන ශාස්ත්‍රෝන් වහන්සේ මේ මට අනුකම්පා කරලා පදාසේ දුන්න කියලා කියන පාද පුඤ්ජණී. අර මේ පාපිහි දාන රෙදි කෑල්ල පාපිස්නා රෙදි කෑල්ලක් නේද? රෙදි කඩක් මගේ අතට දුන්නා. පැත්තකට ගිහිලා මේ සුදු රෙදි කඩ කෙරෙහි හොඳින් සිත පිහිටුවා ගන්න කියලා මට උපදෙස් දුන්න කෙනා. ඒතං සුද්ධං අදිත්තේහි ඒකමන්තං උත්තිතං කියලා කියන්නේ. ඊට පස්සේ ඉතින් මං බුදු රජාණන් වහන්සේගේ වචනේ හිතට අරගත්තා. ශාසනයේ ඇල්ම ඇති කරගෙන වාසය කරා උතුම් නිවනම ලබා ගන්නට සුදුසු විදිහට සමාධිය ඇති කරගත්ත කියලා කියනවා. දැන් පුබ්බේ නිවාස ඥානය ගැන මං දන්නවා. දිබ්බ චක්කු ඥානියත් පිරිසිදු කරගත්තා. ත්‍රිවිද්‍යාව ලැබුවා. බුදු සසුන සම්පූර්ණ කරා කියලා කියනවා. එදායි ඒ පන්තක භික්ෂුව තමන් වගේම 1000ක් මෙව්වා කියනවා. දානේට කල් දන්වනතුරු ලස්සන අඹවණේ වාඩි වෙලා හිටිය කියනවා. ඉතින් මගේ ශාස්ත්‍රඥ වහන්සේට කල් දන්වලා පණිවිඩකාරයෙක් මං වෙතට එව්වා. මං එදා දානට ගියේ හසින් ඔය විදිහට දිග විස්තර තියෙනවා. මං ගිහින් ශාස්ත්‍රඥ වහන්සේගේ සිරිපතුල් වැන්ද පැත්තකින් වාඩි වුණා. මං ඉඳගත් බව දැක්කට පස්සේ ශාස්ත්‍රඥ වහන්සේ දානෙ පිළිගත්තේ. සියලු ලෝකයාගේ පූජා ලැබීමට සුදුසු, දන් පිළිගැනීමට සුදුසු, මිනිසුන්ගේ පින්කෙත වූ බුදුරජාණන් වහන්සේ දානෙ පිළිගත්තා කියන අර මේ ඒ තේරගත්තා කියන අර රෙදි කඩේ කතාවද දීලා තියන්නේ. මේ අර අතන තමයි අර මේ බඳ මේ අනුකම්පාය මේ සත්ත පදාසි පාද පුඤ්ජණින් ඒතන් සුන්දං අදිත්තේහි ඒකමන්තං සදිත්තිතං කියලා තමයි කියන්නේ. තස්සහං වචනං සුත්තයි. මම මේ වචනේ අහලා විහාසින් ශාසනේ රතෝ මේ ඒ ශාසනේ බුදුරජාණන් වහන්සේ සුදුරදි කඩ කෙරෙහි සිත පිහිටව ගන්න කියලා තමයි මේ එතනදී දේශනා කරලා තියෙන්නේ. ඒක කොහොමද කරේ කියලා මේ ඒක විස්තරයක් තේරගතව එහිම සඳහන් වෙන්නේ නැහැ. මේ අර අර අරමරිත්‍රිදි කඩ දුන්න වගේ සඳහන් වෙනවා.
එතකොට සාමාන්‍යයෙන් එතන රජු හරන් කියලා හරන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මොකද්ද? එතන තේරුම රජෝ
කියන්නේ රජස් කියන්නේ කෙලෙස් වලට හරණම් කියන්නේ දුරු කරනවා. ඒ කියන්නේ ඉවත් වෙනවා වගේ එහෙම අදහසක් එන්නේ.
කෙලෙස් දුරු කරන.
ඔව්. ඒක මම හිතන්නේ සමහර දරන්ට ඔය මේ
එතුවාවින්
ජාතක අට කතාව හරි ධම්මපද අට කතාව හරි අට ධම්මපද අට කතාවක වගේ තමයි මම හිතන්නේ ඇත්තේ සම්බන්ධයෙන්.
හරි සම හොඳ සමනස අනික වාරයේ පින් සමනස වාසේ ඒකට හොඳ පිළිතුර දුන්න මේ බොහොම පින් සමනස තේරවන්
සම්මයන්
තේරවන් සරණයි ස්වාමීන් වහන්ස මට මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මට හිතන්නේ මට අමතක වෙලා වෙන්න ඕන. දැන් අපි මේ පංච උපාදාන ස්කන්ධය ගැන කතා කරනකොට ස්කන්ධවලට රූප වේදනා සංඥා චේතනා නැ රූප වේදනා සංඥා සංකාර විඥාන කියනකොට කියනවා සංකාරවලදී දින කටුකුරුන් දෙ ස්වාමීන් වහන්සේ අර මේ මනෝ මායාව මනසේ මායාව එකේ සඳහන් කරලා තියෙනවානේ ඇඟිලි පහර දෙන මේ රූප වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා. ස්වාමීන් වහන්සේ මට කෙටියෙන් හරි පැහැදිලි පොඩ්ඩක් කියලා දෙන්න ස්වාමීන් වහන්සේ මේ දෙකේ තියෙන සම්බන්ධය හරි එකකට එකක් මොන විදියෙන්ද කියලා පිළිගන්න ඕන කියලා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ ඒක පංච උපාදාන ස්කන්ධය කියලා දෙන එක. අතන මේ ඔය කියන්නේ අම්ම ඔය වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා කියන්නේ නාම කොටස. අනිතික රූප කියලා කියන්නේ ඔය නාම රූප කියන්නේ සංයුත්ත සංකායේ දෙකේ ඒ කියන්නේ නිදාන සංයුත්තේන විභංග කියලා සූත්‍රයක්. ඒ විභංග සූත්‍රයේදී නාම රූප දෙක පෙන්වන තැනදී තමයි ඔය රූපය කියන්නේ මෙන්න මේක, නාමය කියන්නේ මේකයි කියලා මේ මොනවාද වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර නාමයේ හැටියට වෙනව පෙන්නනවා. පංච උපාදාන ස්කන්ධය කියන විග්‍රහය එකක්, ඒක වෙනම කතන්දරයක්. මෙතන නාම රූප කියන්නේ වෙනස් එකක්. ඒකයි මේකයි මැච් කර ගණන් කරලා බැලුවත් වැරදි අම්මා. දැන් අපිට රූප කියලා රූප කියන රූපේ එකයි, වේදනා දෙකයි, සංඥා තුනයි, පස් වේදනා සංචේතනා හතරයි, පස්ස පහයි, මානසිකාර හයයි. ඒතර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට ඔය හය කඩලා දාන්න බෑනේ නේද? අනිත් එක ඒක මේ විස්තර කිරීම දෙ අතන මේ බුදුරජාණන් වහන්සේ විභංග සූත්‍රයේදී නාම රූප විස්තර කරන තැනදී එතෙන්දී ඒක වෙනම විස්තර කරලා තියෙනවා. අර රූපේදර සංඥා සංකාර විඥාන කියන්නේ ඒක වෙනම ඉගැන්වීමක් පංච ප්‍රාදානස්කන්ධ.
එහෙනම් මොකද පින්තර වස්තන්නේ සර්. නමුත් මට මේ හිතුනේ මොකද චේතනාව තියෙනවනේ මෙතන. අන්න ඒක
දිනා. ඉතින් ගල්පන්න එපා අම්මා. ඒ එතන තියෙන දේ. ඔව්.
ඒක ඒක හරි. තිරුවන් සරණයි චාන්ස් බොහොම පින්.
හොඳයි තිරුවන් සරණයි.
තිරුවන් සරණයි තව කාටවත් දිනාද ප්‍රශ්නයක් යොමු කරන්න? දැන් වෙනකට ප්‍රශ්නයක් යොමු කරන්නේ නැත්නම් අපි කාල වේලාවත් ඉක්ම ගිහලා දෙන නිසා දවසට අවසන් කරමු. මම හිතන්නේ කාට ප්‍රශ්නයක් නැතුව වගේ අපි වෙන අවසන් කරමු නේද ස්වාමීන් වහන්සේ.
හොඳයි එහෙනම් ලැබෝ වෙච්ච නිසා අපි මෙතකින් මේ කටයුතු අවසන් කරමු. විශේෂයෙන්ම ඉතින් අද දවසේදී කුජදාහම මේ වැඩසටහන මම හිතන්නේ මාස ගණනාවක් තිස්සේ මේ විදිහට පවත්වාගෙන යනවා. ඉතින් එතෙන්දී පිරිසක් මේ දහම හොයන දහමට කැමති බොහෝ දෙනෙක් මේ දහම් කාරණා හොයන්න ඊට පස්සේ මේ පිළිබඳව අදහස් කතා කරන්න සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඒ හැමෝම දෙනාට ඉතින් එළඹෙන ප්‍රශ්නවලට අනුව අපි පුළුවන් තරම් බුද්ධ වචනයට සාධාරණත්වයේ ඉෂ්ට වෙන ආකාරයට ඉතින් ලෝකයේ පැත්තට තියලා ලෝකයේ පැත්තෙන් ගල්පනවා කියන කාරණේ කරන්න ගියොත් බුද්ධ වචනයට සාධාරණයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා එළපෙනව නම් ඒක බුද්ධ වචනයක් වෙන්නත් බෑ. කොහොම හරි වේවා අද දවසේදීත් මේ අපේ පින්වතුන් හරි වමනාවෙන් උද්‍යෝගයෙන් මේ කටයුතු සඳහා සම්බන්ධ වුණ මේ කටයුතු අද මේ වචනයක් හරි මේ විදිහට කතා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ නිසාවෙන්මයි. නැත්නම් මේ විදිහට යම් මගේ මට්ටමටවත් කතා කරන්න පුළුවන්කමක් නැහැ. ස්වාමීන් වහන්සේගේ උතුම් නාමය බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. අතිපූජනීය හලව්වේ අනුමුදස්සේ මහින්පාණන් වහන්සේගේ උතුම් ගුණේ ශ්‍රී නාමය සිහිපත් කරනවා. ඉතින් ඒ නිසා ස්වාමීන් වහන්සේට නිරුත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතරෙදී විශේෂයෙන්ම මගේ සහෝදර ස්වාමීන් වහන්සේලා සීලෝම දෙනාමත් මෙත් සිතින් ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕන. ඒ වගේම මේ කටයුතු වලට සම්බන්ධ වෙන රවි කොග්ගලගේ මෙතුමා, ඒ වගේම සුනන්ද මහත්මා සහ වනේකරණ සංසිද්ධාටම යහපත සැනසේවා, දහමින් සැනසේවා, නිවනින් සැනසීම පිණිසම මේ උතුම් පුණ්‍ය ධර්මතාවයන් හේතු උපකාරම වේවා කියලා මිච්චෙතින අදට මේ කටයුතු හමාර කරනවා. සියලු දෙනාට තිරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ අවසරයි. මම හිතන්නේ ස්වාමීන් වහන්සේ දවසේදීත් අපේ සුපුරුදු විදිහට පැය දෙකකටත් ආසන්න කාලයක් පැටි කාලයක් අපේ කල්‍යාණ මිත්‍රයන් නැගු ප්‍රශ්න මගේ තන අදාසේදී ප්‍රශ්න 11ක් මේ විමසලා තියෙනවා. ඉතින් මම හිතන්නේ විශාල ඒ ඔක්කොම ඒ ප්‍රශ්න අපි හැමෝගෙම ප්‍රශ්න. නමුත් අපේ කල්‍යාණ මිත්‍රයන් අපි වෙනුවෙන් තමයි මේ ප්‍රශ්න අහලා තියෙන්නේ. ඉතින් ඒ සියලු දෙනාටම බොහොම පිං සිද්ධ වෙනවා. මේ ප්‍රශ්න ඇසලා අපේ සැක සංකා දුරු කර අපේ ඊතර යීමේ මාර්ගයේ තව තවත් අපිට කිට්ටු කර දීම උදව් වීම සම්බන්ධයෙන් ඉතින් මේ සඳහා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ වෙනදාමෙන් අද දිනෙදිත් එසේම මහාචාර්ය ත්‍රිකොග්ගලගේ මෙතුමාත් සුනන්ද මහරියතු ඒ සිල් දිනාම එකතු වීමෙන් මේ අපේ මේ සාකච්ඡාව කරගෙන ගියා. ඒ සඳහා අපිට මඟ පෙන්වා දුන්න ගෞරවනීය ප්‍රථමයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් ත්‍රිකොග්ගලගේ මහතාටත් මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. මෙවැනි කටයුතු තවදුරටත් කරගෙන යාමට ඒ උන්වහන්සේටත් එතුමාටත් අවශ්‍ය ශක්තිය ධෛර්යය ප්‍රඥාවේ නිදුක් නිරෝගී භාවය පහළ වේවා. තවදුරටත් කරගෙන ගොස් උන්වහන්සේ රගුල් මෙතුමා ප්‍රාර්ථනා කරන්නා වූ ඒ බෝධියකින් සුඛ ප්‍රතිපදාව කැමැති බෝධියකින් නිර්වාණ ශාන්ති අවබෝධ කර ගැනීමට මේ සියලු කුසල ශක්තියන් හේතු වේවා, වාසනාව වේවා. එසේම ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ දෙමව්පියන්, ගුරුවරුන්, ආචාර්ය මහෝපාධ්‍යායන් වහන්සේලා එසේම පවුලේ සියලු දෙනාමත් එසේ ඒ වගේම තමන්ගේ පරම්පරා මුගත නැසීගේ ඥාති මිත්‍රාදීන් සිටිනුන්ගේ සියලු දෙනාටමත් මේ රැස්කර ගව පුණ්‍යස්කන්ධය මේ සසරින් ගැලවීම පිසිම හේතු වේවා, වාසනාව වේවා. එසේම රැකුලියමැතුමාටත් එතුමාගේ දෙමව්පියන්, ගුරුවරුන්, අනිකුත් ආචාර්යවරුන් ඇතුළු පවුලේ සියලු දෙනාටමත් ත්‍රිපත් කරමින් සියලු දෙනාටමත් අවශ්‍ය ශක්තිය ධෛර්යය ප්‍රඥාව පහළ වී එතුමාලා ප්‍රාර්ථනා කරන අවබෝධයකින් නිර්වාණ ශාන්තිය අවබෝධ කර ගැනීමට මේ අපි රැස්කරගත් කුසල හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම පවුලේ ලැතින යම්කිසි ඇසීගේ ඥාතීන් සිටිනුනන් සියලු දෙනාටමත් අවශ්‍ය නිර්වාණ ප්‍රතිපදට අවශ්‍ය ඒ කුසලතාවේ හේතු වේවා. ඒ සමගම මේ අවස්ථාවේදී අපි දන්නා පරිදි මේ ලෝකයේම තවමත් කොරෝනා වසංගතයෙන් අපේම සහෝදර ජනතාව නොයෙකුත් දුක්වලට පත් වෙනවා, මිය යදෙනවා, නොයෙකුත් අසනීප තත්ත්වයට පත් වෙනවා, නොයෙකුත් දුක්ඛ සංදේශයට පත් වෙනවා. ඒ වගේම සියලු දෙනාට යම් කිසි දැනසීමක් යම් මේකින් හෝ ලැබීමට මේ අපගේ අපි දැක්වගත්තා වූ මේ කුසල ස්කන්ධ හේතුය, වාසනාව වේවා. අවසාන වශයෙන් අප සියලු දෙනාට මේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් වහවහ චතුරාර්ය අවබෝධ කිරීමෙන් මේ සියලු පුණ්‍යස්කන්ධයන් හේතු වේවා, වාසනාව වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ත්‍රිවිධ සත්‍යයෙන් සියලු දෙනාට සාදු සාදු සාදු.
වෛර සම්ද්‍රාටම තෙරුවන් සරණයි. අපි නබුන් සති ආරෝද පොමි ගොලා පුත්තේ අද දවසට අපි මේ සාකච්ඡාව නිමා කරමු. තෙරුවන් සරණයි
සම්ද්‍රාට.
එතරම් සරණයි.
එතරම් සරණයි.
එතරම් සරණයි. එතරම් සරණයි.